సమంతా చక్వాలేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గమొక్కదం ధమ్మశ్రవణ కాలో అయం బదంత ధమ్మశ్రవణ కాలో అయం బదంత ధమ్మశ్రవణ కాలో అయం బదంత నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అప్పగే నమస్కారే వేవా సుపిన్వత్ని మే పిన్నతున్ హెమదినామ విశాల ధర్మదానియక్ పినిసై అది మీ దరువాణ్యతులు మీ నోనా మహాత్మీయ సంబంధ వేసిటిని అద విశాల పిరిసక్ లంకావే లోకే వివిధ తెంగుల ఇందల మీ దేశనావ శ్రవణీ కరణో మే పిన్నతుల్లా సియలు దినాట ముతుం మగపల నివాన్ పినిస మేవుతుం కుసల్ హేతు ఆసన వేవాయి మమ ప్రార్థన కరణో. దెన్ ధర్మశ్రవణీ కరాన్నట కాలే మీ జీవితైక్యాన్ని పలాయాండోన దయక్ నిమి అవబోధకరాండోన దయా జీవితే అవబోధకరణ తా కల్ దుఃఖ తమాయ్ దుఃఖెంగ్ మిదేన్ బే జీవితే అవబోధే కరాయన తా కల్ దుఃఖెన్ పీడిత జీవితయా దుఃఖెన్ బెటకన జీవితయా దుఃఖెన్ మిరికును జీవితయాక్ తమాయ్ అప్పట తీయని ఇది మీ దుఃఖెంగ్ మిదెనవా కియనిక అమారు దయాక్ అప్పగే బుదురజాన సువాదాల ధర్మీవని సుందర అవకాశేకిం హెరా అప్పట మీ నీ ససరిం గెలవెండి బే దరువు నిసాండ పుదుక అమ్మ తాత నిసాండ పుదుక బిరింద నిసాండ పుదుక స్వామియా నిసాండ పుదుక మీ మహా సమాజే నిసాండా పుదుక దుక హెమ్మ తెనకమ దుక ఇతి దుఃఖేన్ పిరును లోకేకిం ధరమీం బలన కొట్ట దుఃఖెన్ యా మిదెండి పటం కాణువా కెనెక్ దుఃఖెన్ మిదెన్ని ఏకట ప్రతిపాదావక్కోన దుఃఖెన్ మిదీమ దుక్కిందల హరియన్ని కాక్ నిమి సమహరాయ్ కేనో మాంగితిన్ దుక్కిందిండి పాయ్ అయ్యో ఆ దుక్కిందిన్ని కిలవ మేము ఇది పారణ అమ్మ కరగత్తేవాణి హాంద్రుని కేలా కేనో ఇక వరదక్ నే హై బుద్ధ శాసనేక దుక్కిందిండు ఉన్నే యా కేన కథావ ఎత్త తమ తమా కరకియాగత్త దేవాల్ వల్ట అనువ తమాయి అద ఒయాలట ఒయ పిటపత లభిల తీయన్ని ఏక ఎత్తులే సోమనస్స సహగత దోమనస్స సహగత తమాతుల మతువన తత్వయన్ వలట లోకే కిసివెక్వత్ వగకియండున్నే కథావ ఎత్త హెబై మీ మతక తీయాగండున్న దయాక్ తీయనో ముఖద్ది బుద్ధు ససున కపీసర తీయనో మీ బంధు బుద్ధు ససున కిదిరి దుక్ విందిండోడ్నే దుఃఖ తమై తీయన్ని దుఃఖ పరణ హేతు పలవలట తదాలై తమై హెబై హిమ కియలా మీ బుద్ధ శాసన కెతులి అపి దుక్ విందిండోడ్నే ఇతడు దుక్ వింది నెత్తం దుఃఖ నిమాకరాన్ని కెసేదై తీయన ప్రశ్న ఎట బుద్ధురజన స్వాదాల ఇక ప్రతిపదావకిం కలయితుదే ఏక ఆకాస్మిక విభే సిద్ధవన దయాగ్నిమి ఏకేక్తరా విధియక ప్రతిపదావకిం సిద్ధవన దయా ఒయ పిన్నతుల్లా దుక్విద వింద దుక్విద వింద అనే మీ దుఃఖం గెలవెండోన కీల హితల హరియాన్నే దుక్విద వింద దుక్విద వింద మీ దుఃఖట ఎరహివ అరగల కరండోన కీల హితల హరియాన్నే దుక్విద మిం దుఃఖట హేతున్న బాహిర లోకే వినస్కరాన్ని మీ కీల హితాగన ఉపదేశ దీలా లోకే వినస్కరండ హద్దల వెడక్నే ఏనా ముఖద్ కరాన్నోను మీ దుఃఖ నిమావెన్ని దుఃఖ నిరోధగామిని ప్రతిపదావకి ఏ ప్రతిపదావట అమారు అండ అండా హరి ఏకటెకతు వినేకాయ హొందముంది అండలా అండలా కందులు ఇవరవెన్నినే కవదావా అండువ కీల కందులు అవసాన్ నిన్నే ఇచ్చర అండలా తీయను సంసరు ఏకయ్యార అనమ తగ్గ సంయుక్తేది అప్పగే బుధురజనసు అదాలి మీ ససర కొచ్చర దిగైద కియను అనం మీ అండాపు దుఃఖిం మీ మహా సతర మహాసాగరిట వెడి అండల ఎతి ససర కేలా ఇకమది ఆయ ఆయ సిద్ధ వెను ఏ నిసా మీ తత్తెట ఓనేవట వడా అర్థయా වටිනාකමක් අගයක් එකතු කරන එක තේරුමක් නැහැ. කිසිම තේරුමක් ඇති වැඩක නෙමේ අපි ඉන්නේ. කිසිම තේරුමක් නැති වැඩක අපි ඉන්නේ. අගයක් නැති තැනක අපි ඉන්නේ. එක්තරා රජෙක් අඩු අයසින් මියගින් අවුරුදු 54න් විතර. ඒ රජුරුවන්ගේ නම චූලනී බ්‍රහ්මදත්ත. ඒ රජුරුව මැරුණට පස්සේ එයාගේ බිසවුන් වහන්සේ රාජකීය පිරිසත් එක්ක අඬ අඬා වැළපෙනවා. අනේ මට ජීවිතේ දුන්නු චූලනී බ්‍රහ්මදත්ත රජු මිය ගියා කියලා. කෑ ගගා අඬනවා. එයාගේ අග බිසවුන් වහන්සේ කෑ ගහලා වැළපෙනවා. එයා මිහිදන් කරපු තැන මේ තමන්ට දරාගන්න බැරුව මහ විශාල වේදනාවකින් කෑ ගහනවා. එක්තරා ස්වාමීන් වහන්සේ නමක්, හොඳට ධ්‍යාන වඩපු එක්තරා ශ්‍රමණයන් වහන්සේ නමක්, හොඳට තමන්ගේ අභ්‍යන්තර සිත දමනී කරගත්ත, උපසමයකට පත්වෙච්ච, සමාධියට සමවැදිච්ච එක්තරා ශ්‍රමණයන් වහන්සේ නමක්, එයා ළඟට ඇවිල්ලා අහනවා, ඔයා ඇයි ඔච්චර අඬන්නේ? මෙච්චරටම අඬන්න මොකද්ද ඔයාට උනේ කියලා අහනවා. එතකොට අර බිසව කියනවා, ඔබ වහන්සේ දන්නවද මේ චූලනී බ්‍රහ්මදත්ත රජු මම මේ රාජ්‍යයේ අගමෙහෙසිය වෙන්න සුදුසු කෙනෙක් නෙමෙයි. රාජ්‍ය විචාරන්න කියලා හිතාගෙන විශ්වලාගෙන රජ්ජුරුව වීදියක් ගානේ ඇවිද්දා රටවැසියන්ගේ තත්ත්වය හොයාගෙන. දවසක් අපේ ගෙපැලට ආවා, අපේ පැල්කොටේට ආවා. මං ජීවත් වුණේ පැල්කොටේක. ඉතින් ඒ පැල්කොටේට ඇවිල්ලා කිව්වා අපේ අම්මට. අපේ අම්මා ඉස්සරහ කිව්වා, මට අද රෑ යන්න විදියක් නෑ, මට රෑට ඉන්න ඕන, මේ ගෙදර ඉන්න දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට අපේ අම්මා කිව්වා, අනේ පුතේ මගේ දුව විතරයි ඉන්නේ, මමයි දුවයි දෙන්න විතරයි ඉන්නේ, ඉතින් මේ ගෙට ගන්න කොහොමද කිව්වා. එතකොට මම බොහොම තරුණයි. එතකොට මේ චූලනී බ්‍රහ්මදත්ත රජු වෙස්වලාගෙන ඉන්නේ. මේ රජු කිව්වා, මේ මම මේ පිලේ ඉන්නම්, මට පිල දෙන්න පුළුවන්ද කියලා. ඔගේ ඇතුළට මට එන්න ඕනේ නැහැ, මම මේ රැය පහන් කරන්නද පිලේ කියලා. ආ කමක් නැහැ පුතේ, මේ පිලේ ඉන්න කිව්වා. මේ පිලට වෙලා ඉන්නකොට මට කෑමත් අපේ අම්මා චූලනී බ්‍රහ්මදත්ත රජුට කෑම දුන්නා. උදේටත් කෑම දුන්නා. යනකොට කිව්වා, මේ දුව මම සරණ පාව ගන්න කැමති. කිව්වාම මගේ ඒ චූලනී බ්‍රහ්මදත්ත රජුගේ ඇවතුම් පැවතුම් හොඳ නිසා අපේ අම්මා ඒකට කැමති වුණා. ඊට පස්සේ තමයි කිව්වේ, මම තමයි චූලනී බ්‍රහ්මදත්ත කියලා. අපේ අම්මා කැමති වුණේ රාජ තේජසක් තියෙන චූලනී බ්‍රහ්මදත්ත රජුට නෙමෙයි, අහිංසක වෙසක් ගෙනගෙන හිටපු මාර්ගයට එකතු වෙච්ච මගියෙකුටයි කැමති වුණේ. ඉතින් රජුරෝ කිව්වා, අදින් දවස් 7කට පස්සේ මේ නගරේ සරසලා මම අගමෙහෙසිය කරගන්න ඔබේ දුව කියලා. කහවණු පොදියක් දීලා යන්න ගියා. රජුරෝ කිව්වා වගේම දවස් 7කට පස්සේ මාව කැඳගෙන රජගෙට ගියා. මාර්ග ලෑස්ති කළා මං වෙනුවෙන්. එහෙම මට රාජකීය සැප සම්පත් දුන්නු. රාජකීය සලු පිළි දුන්නු. රාජ ආභරණ මගේ ගෙලෙහි පළඳවපු. රාජකීය වෙසක් මා උදෙසා පනවපු. රාජකීයන්ට අදාළ සියලු ආකාරයෙන්ම සැප සම්පත් ලබා දුන්නු. චූලනී බ්‍රහ්මදත්ත රජු වෙනුවෙන් මම මොකටද නාඩා ඉන්නේ? ඒකයි මේ අඬන්නේ. එතකොට අර ශ්‍රමණයන් වහන්සේ ඇහුවා, ඔයා අඬන්නේ මොන චූලනී බ්‍රහ්මදත්ත රජු වෙනුවෙන්ද කියලා. එතකොට කිව්වා, මේ මගේ මේ යුගයේ චූලනී බ්‍රහ්මදත්ත රජු වෙනුවෙන් කියලා ඔබ වහන්සේ මොකද්ද මේ කියන්නේ කියලා ඇහුවා. එතකොට උන්වහන්සේ කියනවා, මෙතනම චූලනී බ්‍රහ්මදත්ත නමින් 74,000ක් වළලලා තියෙනවා කියනවා. අතීතයේ දිහා බලලා මේක නිකන් අස්වාභාවික කතාවක් වගේ පෙනුනට මේකේ අර්ථය හොඳට තේරුම් ගන්න. චූලණී බ්‍රහ්මදත්ත නමින් අතීතේ 74,000ක් මෙතන වලලලා තියෙනවා, මෙතන වැළලිලා තියෙනවා, නිමා වෙලා තියෙනවා. යාලගේ රාජකීය රාජ්‍ය තේජස් ඉවර වෙලා තියෙනවා මෙතන. ඒ 74,000 අතරින් ඔබ ඒ 74,000 බොහෝ අයගේ අගමහිසි වෙලා ඉඳලා තියෙනවා කියනවා. ඒ කියන්නේ මේ ඉපදෙමින් මැරෙමින් යන සසර, ඒ කතාව අස්වාභාවිකුණත් මොනතරම් සංකීර්ණයිද කියන එකයි ඒ කියන්න උත්සාහ කරන්නේ. ඒ 74,000 අතරින් බොහෝ අයගේ අගමහිසි වුණේ ඔබමයි. ඔබ කොයි රජු වෙනුවෙන්ද අඬන්නේ කියලා අහනවා. එහෙනම් අපට තේරෙනවා එකම දේ තමයි ලෝකේ බොහෝ විට නැවත නැවත සිද්ධ වෙන්නේ. හැබැයි තියෙන අවාසනාව එකම අය අපිට ලොකුවට මුණ ගැහෙන්නේ නැහැ. මේ දරුව මුළු සසරක අම්මා තාත්තා වෙන්නේ නැහැ, දරුවෝ වෙන්නේ නැහැ. සාංසාරික සෙනෙහසක් අපිට නැහැ. ජීවිත සෙනෙහසක් තියෙන්නේ. ඒ ජීවිත සෙනෙහස කියන එක වෙනුවෙන් සසරක් පාවල දෙන්න හොඳ නැහැ. ඒ නිසයි අපි දිට්ටි සම්පන්න වෙන්න ඕන. ඒ නිසයි අපි මාර්ගයට එකතු වෙන්න ඕනේ. ඒ නිසයි විදර්ශන වඩන්න ඕනේ. මේ ලැබුණු දරුව වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, ස්වාමියා වෙනුවෙන්, අම්මා තාත්තා වෙනුවෙන් මුළු සංසාරෙම පාවල දෙන්න යන්න හොඳ නැහැ. යුතුයකම් වගකීම් ටික කොට පටිනිස්සග්ගයකට, මානසික අතහැරීමකට එකතු වීම පිණිස දක්ෂකමක් අපිට තියෙන්න ඕනේ. එහෙමනම් පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට අනුව බැලුවාම අපට තේරෙනවා දුක නිමා වෙන්නේ දුක් විඳීමෙන් නෙමෙයි, සසරට නැවත නැවත එකතු වීමෙන් නෙමෙයි. එකතු වෙලා බලන්න තරම් දෙයක් සසර ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේම අපට අනුදෙන වදාලා මහා සිංහනාද සූත්‍රයේදී සාරිපුත්ත, ඉපදීමෙන් සත්වයාගේ ගමනට උදව්වක් ලැබෙනවා නම්, ඉපදීමින් දුක නිමාවීම පිණිස ජවයක් හම්බ වෙනවා නම් සාරිපුත්ත සුද්ධාවාස බඹලෝ හැරමන් හැම තැනකම ඉපදිලා තියෙනවා. නමුත් සාරිපුත්ත සුද්ධාවාස බඹලෝවට ගියේ නැත්තේ එහෙ යන්නේ පිරිනුවන් පෑම පිණිස. අනාගාමි බ්‍රහ්මරාජවරු යන්නේ. එහෙ හැර පින්වත් සාරිපුත්ත සුද්ධාවාස බඹලෝ හැරමන් හැම තැනකම ඉපදිලා බලලා තියෙනවා. හැබැයි සාරිපුත්ත එක දෙයක් මතක තියාගන්න කියනවා. නැවත නැවත ඉපදීමෙන් දුක නිමා වෙනවා කියනවා නම් ඒක මේ මහ පොළොවේ කවදාවත් වෙන්නේ නැති දෙයක්. මේ සසර කවදාවත් වෙන්නේ නැති දෙයක්. ඒ නිසා ඉපදිලා වැඩන්නේ. නැවත නැවත ඉපදුනත් මෙබඳුම ජීවිතයක් ලැබිලා මෙබඳුම ලෙඩ වෙන වයසට යන දිරණ ජරාවට පත් වෙන නැවත නැවත පිරිසුදු කරන්න වෙන නඩත්තු කරන්න වෙන ජීවිතයක් තමයි මනුස්ස ලෝකෙට ආවත් ඉන්නේ. ඒක ඇතුළෙත් පින්වත්නි අනාගත අර්ථයක් විතරනි දරන්නේ. අනාගත සැපයක්නේ දරන්නේ. අද සැප නැහැ. අනාගතයේ සැපේ තමන් කරා ඒ වියයි බඟ බලාගෙන ඉන්න කමක්, බලාපොරොත්තු තියාගෙන ඉන්න කමක්, අපේක්ෂා දල්වාගෙන ඉන්න කමක් විතරයි අපිට තියෙන්නේ. එහෙනම් අපිට තියෙන එක දෙයක් කරන්නයි තමයි අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ රටාවට දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවට වහ වහා එකතු වෙන්න ඕන. ධර්මයක් නැති මිනිසුන්ට ජීවිතයකුත් නැහැ. මිනිස්සු සියදිවි නසා ගැනීම සිද්ධි ගණනාවක් ඊ පෙරද වාර්තා වුණා. ඒවා සමාජ මාධ්‍යවල ඉතා වේගෙන් සංසරණය වෙන බවකුත් පේනවා. ඒ කියන්නේ බලන්න, ධර්මයක් නැති වුණාම ජීවිතයක් නැති වෙනවා. ජීවිතේ නැති වුණාම ආයේ ධර්මයක් කවදාවත් මුණ ගැහින්නේ නැහැ. ධර්මයක් තියෙන කෙනාට කවදාවත් ජීවිතේ අභියෝගයක් නෙමෙයි. මේ ජීවිතේ ගොඩාක් වටින එකක්. මනුස්සත්වයේ පරම දුර්ලභ දෙයක් විදියටයි බුදුරජාණන්සු වදාලේ. බුදුරජාණන් වහන්සේ ගැන සද්දා මාත්‍රයක් හරි තියෙනවා නම් එයා කොහොමද ජීවිතේ නැති කරගන්නේ? භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ සද්දා මාත්‍රයක් හරි ඇයි භාග්‍යවතුන් වහන්සේ වදාලා මනුස්සා නංච දුර්ලභෝ, මේ මනුස්සත්වයේ මහණෙනි පරම දුර්ලභයි. ලෝකේ සියලු ජීවීන් අතරින් ඉතා සුවිශේෂ ජීවි කොටසක් මනුෂ්‍යත්වය කියලා කියන්නේ. එතකොට මේ මනුෂ්‍යත්වයේ කියන්නේ පරම දුර්ලභ අවකාශයක් මහණෙනි කියලා අපගේ බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන බුද්ධ වචනය කෙරේ සබමල් රේණුවක හරි සත්තාවක් තියෙනවා නම් එයා ජීවිතේ නෙමෙයි අභියෝගේ විදිහට සලකන්නේ. එයා අභියෝගේ විදිහට සලකන්නේ මෙබඳු ජීවිතයක් නැවත ලැබෙත ලැබීම පිණිස බලපාන අවිද්‍යාසහගත මානසිකත්වය. කෙලෙස් ගොඩනැගෙන සිත, තණ්හාව නැවත නැවත පතිත වෙන අභ්‍යන්තර මනෝ ප්‍රවාහය, උපාදානීය ස්වභාවයකින් තමන්ගෙම සිත තමන්ගෙම සිතින් තුරුල් කරගන්න මට්ටමට තමා තුළ පවතින කෙලෙස් ගතිකත්වය මෙන්න මේවයි අභියෝග. ජීවිතේ වනාහි පෙර හේතුඵල ධර්මකින් උපද්දවපු දෙයක් ඉපදිලා ඉවර වෙච්ච දෙයක් නම් අපි මොනවා කරන්නද? ඒක මේ වෙනකොටත් ඉපදිලා ඉවරයි නම් අපි කවරක් කරන්නද? ඒක ඉපදිලා අවසానයිනේ පින්නොත්නි. එහෙනම් මේ ඉපදිලා අවසන් වෙච්ච ජීවිතයම පාවිච්චි කර කර මේකත් හොඳම එකක් නෙමෙයි මේ ලැබිලා තියෙන්නේ. මේ ලැබුණු ජීවිතයත් එච්චර ආස්වාද ජනක එකක් නෙමෙයි, දුක තියෙන්නේ. මේකත් නිකන් හරහට පෙරලිච්ච ඔරුවක් වගේ. හැබැයි ඉතින් ගමේ කතාවට කියනෝනේ පෙරලුණු පිට හොඳයි කියලා, හරි එතර වෙන්න කියලා. ඔරුව පෙරලුණාට පස්සේ කවදාවත් ඔළුව අනිත් පැත්තට හරවන්න උත්සාහ කළොත් මහන්සියක් විතරයි ඉතුරු වෙන්නේ. එයා ජලයේ ගසාගෙන යනවා. එයා ජලයෙන් එයා හානියටපත් වෙනවා. එයා ගිලෙනවා. මිනිසු ගැමි කතාවට කිව්වා පෙරලුණු පිට හොඳයි කියලා. ඒ කියන්නේ ඔරුව පෙරලුණාට පස්සේ අපි කවදාවත් ඔරුව නැවත තිබ්බ විදියට හදන්න උත්සාහ නොකළ යුතුයි. ඒකෙන් අපි මහන්සි වෙනවා. එතකොට ඒ වගේම අපිට මේ ජලයට බැහැලා විශාල වික්‍රමයක් කරන්න වෙනවා. ඒ වගේම ඔරුව පෙරලුණාට පස්සේ ඔරු කඳ ඇතුළට වතුරාවන් පස්සේ අනිත් පැත්තට හරව ගත්තත් කිසි තේරුමක් නැහැ. ඇතුලේ වතුර තියෙනකොට නැවත නැවත ගිලෙනවා. ඒ නිසා පින්වත්නි, මේක අපි තා හොඳින් තේරුම් ගන්න ඕන. පෙරලුණු පිට හොඳයි කියලා හරි කමක් නැහැ, ඊතර වෙන්නයි උත්සාහ කරන්න ඕනේ. ඒ වගේ මේ ජීවිතේ අපි බලාපොරොත්තු වුණු ਸਰව සම්පූර්ණ අර්ථ සහිත ජීවිතේ නෙමේ. කොච්චර ඉගෙනගෙන බැලුවත්, උගත්කම් බුද්ධිමත්කම් හදාගෙන බැලුවත් අඩුපාඩුමයි ජීවිතේ තියෙන්නේ. සැපසහගත තත්වයන්ගේ අඩුවක්මයි ජීවිතේ තියෙන්නේ. ඒ සැපසහගත තත්වයන්ගේ අඩුවක්ම නම් ජීවිතේ තියෙන්නේ. මේ දුක් විඳ විඳ හරි කමක් නැහැ. අනාගතේ නැවත කවර ආකාරයකවත් දුකක් සකස් නොවනම ආකාරයට සදාතනිකව සංසිඳීමමයි ශ්‍රේෂ්ඨ. අන් කවරක්වත් ශ්‍රේෂ්ඨ නැහැ. සදාතනිකව සංසිඳීමමයි ශ්‍රේෂ්ඨ. මේ සදාතනිකව සංසිඳීම ශ්‍රේෂ්ඨයි කියලා කියනකොට පින්නතුන්ලාට එන ප්‍රශ්නයක් තියෙනවා. සංසිඳෙන්නේ කෙසේද? පින්නත්නි, සංසිඳෙන්නේ දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවකින්. ඒ සංසිඳීම සම්පූර්ණයෙන් මතුවෙන්නේ සත්තානං විසුද්ධිය, සත්වයාගේ විසුද්ධියත් එක්ක, පිරිසුදු වීමත් එක්ක. මේ බුද්ධ ශාසනයේ නිරතුරු අපේක්ෂා කරන දෙයක් තියෙනවා, පිරිසිදු වීම කියන එක. බුදුරජාණන් වහන්සේ හරියට අපෙන් අපේක්ෂා කළා පිරිසුදු වීම කියන එක. එතකොට සත්තානං සංකිලේසාය, සත්‍ය කිලිටි වෙනවා. කිලිටි වෙන්නේ ඇඳුම් වලින් නෙමෙයි. කිලිටි වෙන්නේ යා නාලද නැද්ද කියන එකෙන් නෙමෙයි. කිලිටි වෙන්නේ යා දත් මැදලද නැද්ද කියන එකෙන් නෙමෙයි. කිලිටි වෙන්නේ යා කොණ්ඩේ හොදලද නැද්ද කියන එකෙන් නෙමෙයි. යා නියපොතු කපලද නැද්ද කියන එකෙන් නෙමෙයි. ඒවා මේ සාමාන්‍යයෙන් ගතේ පිරිසුදු වීම පිණිස සදාචාර සම්පන්න මිනිස්සුන්ගේ පාරිශුද්ධ පොඩි ආචාර ධර්ම. ඒවා කරන්න ඕන. අපි ඒවා අපේ ආචාර ධර්ම, ස්වල්ප ආචාර ධර්ම. ඒ ස්වල්ප ආචාර ධර්ම කියලා කියන්නේ එදිනෙදා පාරිශුද්ධිය ප්‍රියමනාප බවට උපකාර කරන දෙයක්. හැබැයි ඒ පිරිසුදු වීම කියන්නේ බුද්ධ ශාසනයේ ගැඹුරු පාරිශුද්ධිය නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය කියලා එක්තරා ආකාරයකින් වදාලයන් කවර දෙයක්වත් නෙමෙයි. එයා හැම වෙලාවකම දකින්න පුරුදු වෙනවා සත්තානං විසුද්ධිය. සත්වයාගේ පිරිසුදු වීම කුමක්ද? සත්තානං සංකිලේසාය, සත්වයා කිලිටිවන්නේ කොහොමද? එයා හැම වෙලාවකම දකින්න උත්සාහ කරනවා සත්වයාගේ කිලිටි බව කුමක්ද, සත්වයාගේ පිරිසුදු බව කුමක්ද කියලා. එතකොට සත්වයාගේ පිරිසිදු බව මෙයයි, සත්වයාගේ කිලිටි බව මෙයයි කියලා එයාට පැහැදිලි දැක්මක් තියෙන්න ඕන. සත්වයාගේ කිලිටි බව දකින් නැත්තම්, සත්වයාගේ පිරිසිදු බව දකින් නැත්තම් ඒ දැක්ම නැති කෙනා තුළ දිට්ටි සම්පන්න කමක් කවදාකවත් උපදින්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, ඔබ හොඳට මතක තියාගන්න, සත්වයා කිලිටි වෙන්නේ කොහොමද, සත්වයා පිරිසිදු වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ ගැඹුරු අදහසක් ඔයාලට තියෙන්න ඕන. ඒක දකින්න පුළුවන් හැකියාව තමයි දිට්ටි සම්පන්න ශ්‍රාවකත්වයේ උපත කියලා කියන්නේ. ඒ නිසා ඔය පින්නතුන්ලා තුල නිවන් දකින්න නම්, සෝවාන් වෙනවා නම්, මඟඵල ලබනවා නම්, මේ දුක නිමා කරගන්න ඕන කියලා අදහසක් තියෙනවා නම්, ඔය පින්නතුන්ලා තුල පළවෙනියෙන් මෝරන්න ඕන දේ තමයි සත්‍යයා කිලිටි වෙන්නේ කොහොමද, සත්තානං සංකිලේසාය. ඒ වගේ මෙයා දැනගන්න ඕන හොඳයි සත්‍යය පිරිසුදු වෙන්නේ කොහොමද සත්තානං විසුද්ධිය. එතකොට මේ විසුද්ධිය කිලිටිවීම කියන එක අභ්‍යන්තර ගුණධර්ම වලින් පේන්න ඕන. උදාහරණයක් විදිහට පිරිසුදු වීම පිණිස අවශ්‍ය ගුණධර්ම බුදුරජාණන් වහන්සේ වදාලා. පිරිසුදු වීම පිණිස ගුණධර්ම වදාලා. ඒ පිරිසුදු වීම නැවත නැවත කළ යුතු දෙයක්. අවබෝධයේ දක්වාම කළ යුතු දෙයක්. ජීවිතෙන් ඕගොල්ලන්ට ඔය කය අතහැරෙන කම්ම නියපොතු කපන්න වෙලා තියෙනවා. අතහැරෙන කම්ම කොණ්ඩේ නඩත්තු කරන්න වෙලා තියෙනවා. ජීවිතේ අතහැරීමෙන් තමයි සම්පූර්ණ මේ තත්ත්වයන් විසිරි සුණු විසුණු වී යන්නේ. එතකම්ම නියපොතු කපන්න වෙනවා. ඒ වගේ පිරිසුදු වීම නැවත නැවත ඇතුළේ කරන්න ඕන. නැවත නැවත පිරිසුදු වීමට අදාළ ප්‍රතිපත්තිය එයා යොදන්න ඕන. එතකොට පිරිසුදු වීමට අදාළ ප්‍රතිපත්තිය නැවත නැවත යෙදුවේ නැත්නම් එයාගේ පිරිසුදු වීම අවක් අඛණ්ඩව පවත්ව ගන්න බෑ. ඔයාලගේ ගතේ පිරිසුදු වීම පිණිස ඔයගලගේ ක්‍රියාමාර්ග වගේම තත්වයක් තමයි සිතේ පිරිසුදු වීමට අදාළ තත්වයක්. මේ සිතේ පිරිසුදු වීමට අදාළ தত্ত্বය තුල ඔබ නැවත නැවත යෙදෙන්නේ නැත්නම් ඔබ නැවත නැවත ආය අපිරිසුදු වෙන්න පටන් ගන්න. පිරිසුදු වීමේ ක්‍රියාමාර්ග වලට එකතු වීම නෙමෙයි දක්ෂතාවය. ඒ தত্ত্বේ පවත්වාගෙන යෑමයි. ඒ தত্ত্বේ පවත්වාගෙන යෑමෙන් තමයි අභ්‍යන්තර පාරිශුද්ධිය ස්ථාවර වෙන්නේ. දැන් අද වෙලා තියෙන පිරිසුදු වීමේ ක්‍රියාමාර්ග වලට ඔබ එකතු නොවනවාම නෙමෙයි ඒ தত্ত্বේ පවත්වගෙන යන්නේ. දැන් පිරිසුදු වීමේ මේ චිත්ත සත්තානං විසුද්ධිය සත්‍යයේ පිරිසුදු වීම පිළිබඳ ඔයාලට දැක්මක් තියෙනවා. පිරිසුදු වෙන්නේත් කොහොමද කියලා දන්නවා. අපිරිසුදු වෙන්නේත් කොහොමද කියලා ඔයාලා නොදන්නවා නෙමෙයි. ඔයාලට යම් දැනුවත් බවක් පිරිසුදු වීම ගැනත් අපිරිසුදු වීම ගැනත් පිනතුන්ලාට තියෙනවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නය තමයි මේ පිරිසුදු වීම පිණිස නැවත නැවත යෙදෙන්නේ කොහොමදයි. ඒ පිරිසුදු වීමට නැවත නැවත එකතු වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ පිනතුන්ලාගේ ඥාණයේ අඩුවක් තියෙනවා. ඒකට ආය ආය එකතු වීම පිණිස කුමක්ද කළ යුත්තේ කියන අරබුදේ තියෙනවා. ඒක වගේ මේකට එකතු වෙන්න බැරි කමක්, ඒක පිරිසුදු වීමට එකතු වීම අදාළ தත්ත්වේ දරන්න බැරි කමක් ඇතුළේ තියෙනවා. ඒ නිසා පිරිසුදු කර කර ආය අපිරිසුදු වුණොත් ආයෙත් යා පිරිසුදු වුණත් ඒ ලොකු දුරක් යන්න බෑ. ලොකු දුරකට යන්න බෑ. ඉතින් පිරිසුදු වීම පිණිස ධර්මයේ නම් උල්පතේ ජලයේ ගලනකොට එයා මොකද කරන්න ඕන? ඒ නැවත නැවත ඒ ගලන තැනදිම පිරිසුදු වීමට අදාළ අවකාශයන් යොදන්න ඕන. ඒ යෙදීමට දක්ෂ වෙන්න. ඒ ඇත්තටම සත්වයාගේ විසුද්ධිය. සත්තානං විසුද්ධිය, සත්තානං සංකිලේසාය. මෙන්න මේ දෙක ඊටා මනවින් දකින හැකියාව තමයි දිට්ඨි සම්පන්න ශ්‍රාවකත්වයේ උපත. ඒ දිට්ටි සම්පන්න ශ්‍රාවකත්වයේ උපතත් එක්ක තමයි ඇතුළාන්තයේ තුල අමා නිවනේ බීජේ පැලවෙන්නේ. ඒ නිසා ඔය ඔබ නිතර නිතරම කල්පනා කරලා බලන්න ඕන සත්‍යය පිරිසිදු වෙන්නේ කොහොමද, සත්‍යය කිලිටි වෙන්නේ කොහොමද කියලා. තමන්ගේ හෘද සාක්ෂියෙන් ධර්මයේ අභිමුඛ වහන්න ඕන. ධර්මයට සමීප වෙලා අහන්න ඕන. ධර්මයට සමීප වෙලා අහනකොට ධර්මයේ කියනවා මෙන්න මේ විදියට අපිරිසුදු වෙන්නේ. කොහොමද අපිරිසුදු වෙන්නේ? තමන්ගේ ආචාර ධර්ම දුර්වල වුණොත්, තමන්ගේ කායික වාචසික මානසික චර්යා දුර්වල වුණොත් අපිරිසුදු වීම මූලික தত্ত্বය. තව දුරටත් අපිරිසුදු වෙන්නේ කොහොමද? අපිරිසුදු වෙන්නේ හැම වෙලාවකම පින්වත්නි, තමන්ගේ අභ්‍යන්තර සිත තුළ ක්ලේශ මූලයන් උපදින්න ගියාම ඒ ක්ලේශ මූලයන් පදනම් කරගෙන අපිරිසුදු වෙනවා. අපිරිසුදු වීම තහවුරු වෙන්නේ කොහොමද? අපිරිසුදු වීම තහවුරු වෙන්නේ මේ සත්ව පඤ්ඤත්තිය පනව ගන්න ගියාම. සත්ව පුද්ගල ආත්මීය ස්වභාවයකින් ලෝකය අරමුණු කරන්න ගියාම පිරිසුදු වීම තහවුරු වෙනවා. ඒ වගේම පිරිසුදු වීම තහවුරු වෙලා ඒ අපිරිසුදු වීම තහවුරු වෙලා ඒ අපිරිසුදු වීම ඇතුලේ සත්ව පුද්ගල පඤ්ඤත්තිය මත පිහිටා වැඩ කරනකොට පිරිසුදු වෙන්නේ අපිරිසුදු වෙනවා. අපිරිසුදු වීම තහවුරු වෙන්නේ කොහොමද? අපිරිසුදු වීම තහවුරු වෙන්නේ පින්වත්නි මේ ලෝකයේ තමන් තුළ හැම වෙලාවකම ආර්ය සත්‍ය පිළිබඳ පිරිසුදු වීම පිළිබඳ සැක සංකා උපදින්න ගන්නවා. සත්‍යයේ පැවැත්ම පිළිබඳ සැක සංකා උපදින්න ගන්නවා. මෙන්න මේ සැක සංකා මතුවෙන්න අපිරිසුදු වීම තහවුරු වෙනවා. ඊට පස්සේ මාර්ගයේ අමාර්ගයට හොයාගන්න බැරුව සසර මඟටම එකතු වෙනවා. කෙලෙස් ගොඩනගෙන රටාවටම එකතු වෙනවා. තණ්හාව වැඩෙන විදියටම ජීවිතේ පවත්වනවා. ඒක ලෝකයේ මේ සත්‍යයේ ආවේනික தত্ত্বයක්. හොඳට බලන්න පින්වත්නි, පිනට එකතු වෙන එක කොච්චර අමාරුද? කුසලයට එකතුවෙන කොච්චර අමාරුද, ධර්මයට එකතුවෙන කොච්චර අමාරුද. නමුත් ඔබගේ හිත දෙස බලන අධර්මයට නිකම්ම හිත සමවාදිනවා. අකුසලයට නිකම්ම හිත එකතු වෙනවා. රාගයට නිකම්ම එකතු වෙනවා. කවදාවත් අපේ සිත වීතරාගයට එහෙම එකතු වෙලා තියෙනවද? කවදාවත් අපේ සිත විමුක්ත ස්වභාවයකට එහෙම එකතු වෙලා තියෙනවද? කවදාවත් අපේ සිත සංසිඳුණු ස්වභාවයකට එකතු වෙලා තියෙනවද? කවදාවත් නැහැ. නමුත් ඔබ නිකං ගනුදෙනු කරද්දී හැම වෙලාවකම අධර්මයේ පැත්තට එකතු වෙනවා, අකුසලයේ පැත්තට එකතු වෙනවා, අරතිය පැත්තට එකතු වෙනවා, පව පැත්තට එකතු වෙනවා. එහෙනම් සිතේ ස්වභාවයක් තියෙනවා, මේ සිතේ ගතිකත්වයක් තියෙනවා. මොකද්ද? ස්වභාවයෙන්ම අධර්මයට ආසයි, ස්වභාවයෙන්ම තණ්හාවට ආසයි, ස්වභාවයෙන්ම කාමයන්ට ආසයි, ස්වභාවයෙන්ම කෙලෙස් වලට ආසයි. ඒ කෙලෙස් වලට ආසා කරන එක ස්වභාවයෙන්ම අපි තුල පවතින දෙයක්. ස්වභාවයෙන්ම වැරදට ආසයි, ස්වභාවයෙන්ම මිත්‍යා දෘෂ්ටියට ආසයි. බලන්න, අපිව කෙනෙක් නිවැරදි දෙයක් කිව්වොත් අපි ඒක ගන්නෙම හරහට. සමහරට අම්මා තාත්තා වුණත් කමක් නැහැ කිව්වොත්, දරුවෙකුට වුණත් කිව්වොත් මේක කරන්න එපා, මේක කළ අම්මා මොනවද දන්නේ, තාත්තා මොනවද දන්නේ වගේ හිතෙන්න පුළුවන් මේ පුංචි දරුවාට. පවා ඇයි එහෙම හිතෙන්නේ? එහෙම හිතෙන්නේ ඒක ස්වභාවයෙන්ම අපේ හිතේ තත්ත්වයක තේරුම් නොගත්තොත් එයා ඒ තත්ත්වෙමයි ඉන්නේ හැමදාම. ඒ කියන්නේ වැඩිහිටියන්ට පවා හිතෙන්න පුළුවන්. අපිට දැන් හිතන්න පින්නොත් අපිට කවුරු හරි කෙනෙක් නිවැරදි කරන්න හැදුවොත් අපිව, කවුරු හරි කෙනෙක් අපිව නිවැරදි කරන්න ඇත්තටම අපේ වරදක් පෙන්නුවොත් අපි පෙන්නපු කෙනාගේ වරදයි බලන්න. එයා ඔහොම කිව්වට එයා ගැන අපි දන්නවනේ. එයා ඔය විදියට කතා කළාට, එයා අපිට ඔහොම උපදෙස් දුන්නට එයාට එයාගේ ප්‍රශ්නවත් විසඳ ගන්න බැරුව නින්නේ. තම මේ අනුන්ගේ පොල් කෙන්ද හොයනවා, තමන්ගේ හැයේ පොල් පරාල තියදී හැම එකකින්ම කියන්නේ තමන් වරද දකින්න කැමති නැහැ කියන එක. ඒවා ප්‍රස්ථාපිරළු විදියට පවා සමාජයට ඇවිල්ලා තියෙන්නේ. කිසි මිනිහෙක්ගේ ස්වභාවයෙන්ම හිත තමන්ගේ වරද දකින්න ඇති අකමැත්තයි වයින් ප්‍රකාශ වෙන්නේ, අකමැත්තයි. එතකොට එහෙමනම් පින්වත්නි, හැම වෙලාවකම අමාර්ගයට එකතු වෙන එක අපේ ස්වභාවයක්. අමාර්ගයට එකතු වෙන්න එකතු වෙන්න, අපේ අඩුපාඩු නොදැක ලෝකේ අඩුපාඩු දකින්න දකින්න පින්වත්නි, එතන සසරයි ගොඩ නැගෙන්නේ, සාංසාරික පරිදාහයයි නිර්මාණය වෙන්නේ. සසරටයි අපට නැවත නැවත එකතු වෙන්න වෙලා තියෙන්නේ. ඉතින් මාර්ගය යමාර්ගයයි තෝරගන්න බැරි වුණාට පස්සේ පින්වත්නි, ඒ ශ්‍රාවකයා තුල මේ පින්වත්නි ඇති වෙන නැති වෙන රිද්මයේ වැටෙන්නේ, බිඳෙන ස්වභාවයේ වැටෙන්නේ, බිඳෙන ස්වභාවයේ මත පිහිටා සසර බය යාට උපදින්නේ. අනිත්‍ය වී යන, අනාත්ම වී යන අන්‍ය ස්වභාවයකට පත් වෙන ආකාරයෙන් ආදීනව යා දකින්නේ. ආදීනව නොදකින තාක්කල් යාගේ සිත කලකිරෙන්නේ. කලකිරෙන්නේ නැති නිසාම මාර්ගයට යාගේ හිත බර වෙන්නේ. මාර්ගයට බර වුන් නැති වුණාට පස්සේ යා එයාගේම තුල ගොඩනැගෙන අபிසංස්කාරයන් පිළිබඳ හේතුන් නිසා හටගත් ඵල ධර්ම පිළිබඳ යා මැදහත් වෙන්නේ නැහැ පින්වත්. මේ මැදහත් නොවන නිසාම යා එයා අනුලෝම වෙන්නේ නැහැ අමා නිවනට. සෝතාපන්න ඵලයට අනුලෝම වෙන්නේ නැහැ. සෝතාපන්න ඵලයට, මාර්ග ඵලයට බර වුණු సంతානයක් එයා තුල ගොඩනැගෙන්නේ. මෙන්න මේ විදියට ඒ ඒ පුද්ගලයා තුල සාංසාරිකව විසුද්ධ ස්වභාවයකටපත් නොවි, විසුද්ධ ස්වභාවයකටපත් නොවි අපේ ජීවිතේ ගෙවෙන රටාව, අපේ ජීවිත ගෙවෙන විදිය අපට තේරෙන්නේ නැහැ. කවදාවත් අපට මේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. කවදාවත් පුළුවන්කමක් නැහැ. ඒ නිසා පින්වත්නි, මේ මට්ටම, මේ යථාර්ථය ඉතා හොඳින් දකින්න ඕන. මේ මට්ටම ඉතාම හොඳින් ඔය පින්නතුන්ලා දකින්න ඕන. ඒ නිසා මේ විදියට තමයි සත්වයාගේ සංකිලේසාය, සත්වයාගේ අපිරිසුදු වීම තීරණය වෙන්නේ. එතකොට මේ අපිරිසුදු වෙන රටාව ඔයාලා දැක්කේ නැත්නම් කවදාවත් දිට්ටි සම්පන්න වෙන්නේ නැහැ. දිට්ටි සම්පන්න ශ්‍රාවකත්වයට මතුවෙන්නේ ඒ බීජ පැලවෙන්නේ නැහැ. හිතෙන් පැලවුණොත් විතරයි සෝවාන් වෙන්න පුළුවන්. එහෙනම් අපිට ඊටාම පැහැදිලි අපි සෝවාන් වෙන්නේ නැත්තේ කියලා. සත්තානං විසුද්ධියා, සත්‍යය පිරිසුදු වෙන විදියත් අපි දැනගන්න ඕන. එතකොට අපි දන්නවා නාලා කරලා අපිට පිරිසුදු වෙන්න පුළුවන් කමක් නැහැ. පිරිසුදු බව කියන්නේ මේ පන්සල් වලට ගිහින් ඇති වෙන එකක් නෙමෙයි. ආරාම වලදී හැම පිරිසුදු වෙන්නේ නැහැ. පිරිසුදු වෙන්නේ ප්‍රතිපත්තියකින්. ඒ පිරිසුදු වෙන ප්‍රතිපත්තිය බුදුරජාණන් මතක් කරන සප්ත විසුද්ධිය කියලා. විසුද්ධ කියලා කියන්නේ පිරිසුදු වීම, අවිසුද්ධ කියන්නේ අපිරිසුදුයි. විසුද්ධ කියලා කියන්නේ පිරිසුදු වීම. එතකොට පිරිසිදු වීම කියන එකට ඔයාලට එකතු වෙන්න ඕන නම් මේ කාරණාවලට සමවදින්න. පිරිසුදු වෙන්න ඕන නම් පිරිසුදු වෙන කෙනා පළවෙනියෙන් පදනම් වෙන්න ඕන ශික්ෂණය පදනම් කරගෙන පිරිසුදු වීම. මේකට අපි කියනවා සීල විසුද්ධිය කියලා. ඒවා මේ සන්දර්භයක් ඇතුලේ දිනු කරණේවන් නෙමෙයි. මේ වගේ ශාලාවලට ඇවිල්ලා දිනු කරණේවන් නෙමෙයි. මුළු ජීවිත දර්ශනයක් විදියට පිරිසුදු වීමේ රටාවට අපි එකතු වෙන්න ඕන. ජීවත් වෙන ක්‍රම වේදයක් විදියට පිරිසුදු වෙන රටාවට එකතු වෙන්න ඕන. එතකොට මේ පිරිසුදු වෙන්න පුළුවන්කමක් නැහැ පන්සල් වලට ඇවිල්ලා. මේ පිරිසුදු වීම මුළු ජීවිතේටම අදාළ තත්ත්වයක්. ඒක පන්සලේ ගත කරන හෝරාවකට දෙකකට පැයකට දෙකකට දවසකට හමාරකට මාසයකට අදාළ තත්ත්වයක් නෙමෙයි. ඒක ජීවිතේට කවලම් වෙන්න ඕන එකක්. අන්න ඒක තමයි ලස්සනම වචනේ. කවලම් කරගන්නවා ජීවිතේට. ජීවිතේට සම්මිශ්‍රණය කරගන්නවා. ජීවිතේට එකතු කරගන්න. අපි සමහර ඒවා ජීවිතේට එකතු කරගන්න එක එක්කනගේ පාඩම්. ඒක මං හොඳ පාඩමක් කරගන්න ඕන කියලා අර ඒකතු කරගනේ. ඔන්න ඔයත් ඕක හොඳ පාඩමක් කරගන්න කිව්වම අපි ඒ ඔස්සේ ආයත්ත තමයි මාත් ඒක නොවෙන්න වග බලා ගන්න ඕන වගේ මිනිස්සු ජීවිතවලට ඒක කවලම් කරගන්නවා. එතකොට මේ අපිත් පුරුදු වෙන්න ඕන පින්වත්නි ජීවිතේට කලවම් කරගන්න. එතකොට මේක ජීවිතේට එකතු වුණාට පස්සේ සම්මිශ්‍රණය වුණාට පස්සේ පින්වත්නි මේ මිශ්‍රණය වීම ඇතුලේ මිශ්‍රණය වීම ඇතුලේ මොකද්ද වෙන්නේ? පින්වත්නි අපේ ජීවිතවලට මේ தત્ත්වය සම්මිශ්‍රණය වෙච්ච වහාම ඒක ජීවිතයේ කොටසක් වෙනවා. ඒක බෞද්ධික කොටසක් වෙන්නේ නැහැ. පොයේ දවසේ සිල් සමාදන් වෙච්ච කෙනෙක්ගේ කෑල්ලක් වෙන්නේ නැහැ. ඒ එතකොට පොයේ දවසේ සිල් සමාදන් වෙච්ච සන්දර්භයට විතරයි ඒක අදාළ. කවදාවත් පින්වත්ති සන්දර්භගත ගුණධර්ම වලට යන්න එපා. එක්තරා සීමාවාසික ගුණධර්ම වලට යන්න එපා. සීමිත ගුණධර්ම මත කාටවත් නිවෙන්න බෑ. ජීවිතය ධර්මය කියන දෙකම එක මට්ටමකට සමාන වෙච්ච තැනකයි කෙනෙක් අවබෝධයටපත් වෙන්නේ. ජීවිතේ වෙන පැත්තක ධර්මයේ තව පැත්තක තිබ්බොත් එයා කවදාවත් අවබෝධයේ පැත්තට බර වෙන්නේ නැහැ. අවබෝධයේ නම් මුදිසානතියට යට එකතු වෙන්න පුළුවන් කමක් නැහැ. ඔය පින්නතුල්ලා හොඳට සිහි තබා ගන්න මතක තියාගන්න මේ ජීවිතේ සහ ධර්මයේ කියන කාරණා දෙක එකම තැනකදී එකම ආකාරයකින් වැඩෙන්න ඕන පින්වත්නි. අද වෙලා තියෙන්නේ මොකද්ද? ධර්මයේ ආරාම වලට අදාළයි, පොතපතට අදාළයි, බණ කියන වෙලාවට අදාළයි, බණහන වෙලාවට අදාළයි. නමුත් පින්වත්නි ආරාමයකට ගිහියෙක්ගේ සන්දර්භයේ කොච්චර පොඩි කොටසක්ද? බණහන එක ගිහියෙක්ගේ ජීවිතේ කොච්චර පුංචි කෑල්ලක්ද? පින්වත්නි ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහිලා කතාබස් කරන එක ගිහියෙක්ගේ ජීවිතේ කොච්චර පුංචි අවකාශයක්ද? නමුත් එයා ගොඩාක් ගත කරන ඔෆිස් එකේදී, ආයතනවල, ගෙදර, සාමාන්‍ය දිනදා කටයුතු වලදී එයා බහුල වෙලාවක්, වැඩි වෙලාවක් කාලය ගත කරනවා. ඒ කාලයේදී ඔබ කෙලෙස් වඩලා බණාන හෝරාවක හෝරා භාගයක විතර කාලයක් ධර්මයට එකතු වෙන්න හදනවා නම් ඒක මොනසානම් අසාර්ථක වෑයමක්ද? අතිශයින්ම අසාර්ථක තත්වයක් පින්වත්නි. ඒ නිසා විසුද්ධගත වීම ජීවිතයට මිගතු කරගන්න මූලික පිරිසුදු වීමේ දේ තමයි පින්වත්නි. ඔය පින්නතුන්ලාගේ ඇස කමින්න මේ ටික හොඳට ඔළුවට ගන්න. මේ විදියටයි පිරිසුදු වෙන්නේ. පටිපදාවකින් පිරිසුදු වීම කියන්නේ මෙන්න මේවට පින්වත්නි. ඔබ ගත කරන ජීවිතයේ ඇතුලේ, එදිනෙදා ඔබ ගත කරන ජීවිතයේ ඇතුලේ පින්වත්නි, පුළුවන් තරම් ඔබ ඔබේ ජීවිතවල, ඔබ ගත කරන ජීවිතය තුළ ඔබට තියෙන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ඔබ අරමුණු ගන්නවා ඉන්ද්‍රියන්ගෙන්. ඔබේ සිතට අරමුණු ගොඩනැගෙන්න, අරමුණු ගෙනියන්න ප්‍රධාන වාහකයන් වලට අපි කියනවා ඉන්ද්‍රිය කියලා. ඇස කියන්නේ ඉන්ද්‍රිය, චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, කන කියන්නේ ඉන්ද්‍රියක්. හරියට කණ්ණාඩියක් ළඟට ගියාම ඔබට ඔබව පේනවා වගේ. එතකොට කන් ඇස ඔන්න ඔය වගේ දෙයක් කරන්නේ අපිට. එතකොට මේ අපිට ලෝකය දකින්න පුළුවන් මට්ටමේදී ඇස නම් වූ ඉන්ද්‍රිය අපට උදව් කරනවා. මෙන්න මේ ඉන්ද්‍රියන් වලින් අපි ලෝකේ ගන්නකොට මේ ඉන්ද්‍රියන්ගේ සංයමයක් ඕන. ඉන්ද්‍රියන්ගේ සංයමයක් ඕන. ඒ අපි අත්දකින්න දේවල් වලට නැවත නැවත සිත එකතු වෙන්න ස්වභාවයෙන්ම සිතේ රුචියක් තියෙනවා. ඒ රුචිය තණ්හාව අවිද්‍යාව ආදී පදනම් කරගෙන ඉන්නේ. ඒවා නසන්න කලින්ම, ඒවා පස්සේ අපි නසලා දාන්න පුළුවන්. ඉන්ද්‍රයන්ගේ සංයමය ඊටම වැදගත්. ඊළඟ එක තමයි පින්වත්නි ජීවත් වෙනකොට හැම වෙලාවකම හිතන්න පින්වත්නි ආජීවය පිරිසුදු වෙන විදියට වැඩ කරන්න. පුළුවන් තරම් Taman ජීවත් වෙනකොට ආජීවයේ කැලල් කරගන්න එපා. ආයතනවල ගනුදෙනු කරද්දී ආජීවයේ කැලල් කරගන්න එපා. ඒ ආජීවයේ කැලල් කරගන්න නැතුව වාසය කරන්න මම ඔබට දෙයක් කියන්නම්. හැම වෙලාවකම හිතන්න මම මේ කරන්නේ පිනක් කියලා. ඔෆිස් එකේ වැඩට ගියත් අපි හිතන්න ඕන මේකෙන් කවුරු හරි කෙනෙක් සුවපත් වෙයි, කාගේ කාට හරි උපකාරයක් වෙයි. අනේ මේක කොයිතරම් පිනක්ද? උපකාරේ එයාට උපකාර කරන බව දකින්න වැටුප් ලැබෙන එක වෙන කතාවක්. ඒ උපකාරයේ දෙස බලලා අනේ කාට හරි කෙනෙකුට අවංක අදහසින් උපකාරයක් කළොත් ඒක එයාට පිනක් නේද කියලා දකින්න. එතකොට ඔබේ ජීවිතේ වෙනදටත් වඩා කාර්යක්ෂම වෙයි. අනේ ඒ වගේම තමයි එකෙන් ආජීව පාරිශුද්ධියකට යපත් වෙනවා. හැම වෙලාවකම ජීවිතය ඇතුලේ පිනක් කියලාම හිතන්න. කාට උපකාරයක් කළත් පිනක් කියලා හිතන්න. ඔබට වැටුප් ලැබෙනවා වෙන්න පුළුවන්. ගුරුවරයෙක් නම් දරුවන්ට උගන්වද්දී හිතන්න පුළුවන් මේක පිනක් නේද කියලා. අනේ මේ දරුවන්ට ශිල්පයේ ලබා දීම කියන්නේ දානයක් නේද කියලා හිතන්න පුළුවන්. රාජ්‍ය සේවයේ වැඩ කරන ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් නම් එයාට හිතන්න පුළුවන් මල් ළඟට එන මේ සේවාව සපේන අයට ඉතාම හොඳට හිනාවෙන එක පවා පිනක් නේද? හොඳට කතා කරන එක පවා එයාව සැනසෙනවනේ පින්වත්නි. හොඳට හිනා වුණාම එයාව ප්‍රබෝධයටපත් වෙනවනේ. එයාගේ සිත තුළ දෝමනස්ස සහගත ඈලි මෑලිකම අයින් වෙලා යනවනේ. පින්වත්නි කෙනෙක් තුළ ඇති වෙන පටික සම්පයුක්ත සිත ඉවත් කිරීම පිණිස මම බැල්මකින් හරි මම හැරවුමකින් හරි වාඩි වෙන ඉරියව්වෙන් හරි මං උදව් කරනවා නම් අනේ මොනසානම් පිනක්ද? ඔන්න ඔය විදියට බලන්න ගියාම තමයි ආජීව පාරිශුද්ධ සීලයක් වැඩෙන්නේ. ඔබ අහලා ඇති ආජීව පාරිශුද්ධ සීලය කියලා සීලේ කොටසක් තියෙනවා. හැම වෙලා ආජීව පාරිශුද්ධ සීලේ මෝරන්න බලපාන ප්‍රධාන දෙයක් තමයි යා හැම වෙලාවකම හිතනවා මගේ කෘත්‍ය පුණ්‍ය සංස්කාරය කී කියලා බලනවා. ඒ කෘත්‍ය කෙබඳු එකක් වුණත් පිනක් කියලා බලනවා. ඒ ඇයි හැම එකකම පිනක හේවණ ඇලි තියෙනවා. ඒක එයා බලන විදියට අනුව තමයි පිනේ ධාරිතාවේ තීරණය වෙන්නේ. ඒ වගේ මේක සීලයට උදව්වක් දෙනවා. ඊළඟ එක තමයි බුද්ධ ශාසනයේ මේ පිරිසුදු වීමේ මූලික ප්‍රවාහයේදී කතා කරනවා. තමන් එදිනෙදා පරිහරණය කරන දේවල් තියෙනවා ආහාර පාන උදාහරණයක් විදියට. ඒක අපිට ගණ්ඩම වෙනවා. උදේට කෑම කහලා දවල්ට කෑම ගණ්ඩම වෙනවා පැවැත්මට. ප්‍රධාන අවශ්‍යතා ඇඳුම් පැළඳුම්. ප්‍රධාන අවශ්‍යතා බෙහෙත් හේත්. ප්‍රධාන අවශ්‍යතා අපි ඉන්න හිටින තැන්. ඒවට බුද්ධ ශාසනය කියනවා චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියලා. එතකොට මේවා අපේ ජීවිතේ ප්‍රධාන අවශ්‍යතා. මේවා කියන්නේ ප්‍රත්‍ය කියලා මේවට කියන්නේ. ජීවිතේ පැවැත්ම පිණිස ප්‍රත්‍යෝපකාරයන් කියලා කියන්නේ. මෙන්න මේ ප්‍රත්‍ය පරිහරණය කරද්දී පින්වත්නි හැම වෙලාවකම අර්ථය දරන්න මේවා මම පාවිච්චි කරන්නේ ජීවිතේ පැවැත්ම පිණිසයි කියලා හිතන්න. මම මේ වැඩ කරන විදියෙන් කතා බස් කරන විදියෙන් ආහාර ගන්න විදියෙන් අඳින පළඳින විදියෙන් මගේ වල් දොලවල් වල ඉන්න විදියෙන් කිසි මා තුල රාගේ නූපදීවා ద్వේසේ නූපදීවා මෝහේ නූපදීවා කියලා අදහස් කරන්න. ඒ වගේම ඔබ හැම වෙලාවකම වාඩි වෙනකොට කතා බහ කරනකොට ගනුදෙනු කරනකොට ආහාර පාන ගන්නකොට ඇඳුම් පැළඳුම් පරිහරණය කරද්දී ඒ වගේ ඒවා හොඳට පාවිච්චි කරන්න. ඒවයින් හැම වෙලාවකම හිතන්න අනේ ලෝකයේ කෙනෙක්ගේ රාගසිත නූපදීවා මං මේ ඉන්න විදියෙන් වැඩ කරන විදියෙන් කතා බස් කරන විදියෙන් කෑම ගන්න විදියෙන් අඳුන පළඳින විදියෙන් ලෝකයේ කෙනෙක්ගේ ද්වේෂේ නූපදීවා ලෝකයේ කෙනෙක්ගේ මෝහේ නූපදීවා තමන්ටත් බලන්න අනුන්ටත් බලන්න. එතකොට යා තුල ප්‍රත්‍ය සම්නිස්ත්‍රිත සීලය කියලා අලහල් ඇති. ඒ සීලේ වැඩෙනවා බලන්න පින්වත්නි සීලේ කොච්චර විස්මිත දෙයක්ද? ඔයාලා හිතාගෙන ඉනවා වාඩි වෙලා අත් දෙක බැඳගෙන බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඉවර වෙලා පාණාතිපාතා වේරමණී කියලා සමාදන් වෙන එක තමයි සීලය කියලා. නෑ පින්වත්නි, මේ සීලය ඉතා විස්මිත දෙයක් තියෙනවා. ප්‍රත්‍ය සම්නිස්ත්‍රිත සීලය කියලා. ඒකෙන් අපි අදහස් කරන්නේ අපි ප්‍රත්‍ය පරිහරණය කරන අරමුණට ඉලක්කෙට තේරුම් අරගෙන. ඒ වගේ මේ ප්‍රත්‍ය පරිහරණය කරනකොට ය අදහස් කරනවා මේ ප්‍රත්‍ය පරිහරණය කිරීම තුළ මා තුළ රාග ද්වේෂ මෝහ නූපදීවා. එමගින් මෙයා ඒ ප්‍රත්‍ය පරිහරණය කරනකොට ඒවා ඇසුරු කරද්දී හිතනවා ලෝක සත්‍යයාගේද රාගසිත නූපදීවා මම අඳින විදිහෙන් රාගය උපදින්න පුළුවන්, මං ඉන්න විදිහෙන් රාගය උපදින්න පුළුවන්, මං පරිහරණය කරන විදිහෙන් රාගය උපදින්න පුළුවන්. හැම වෙලාවකම හිතන්න පින්වත්නි, මම මේ පාවිච්චි කරන ප්‍රධාන අවශ්‍යතා ඇසුරු කරන කෙනෙකුගේ සිත තුළ රාග, ද්වේෂ, මෝහ නූපදීවා කියලා හිතන්න. එහෙම හිතන සිතුවිලි මාත්‍රයක් ගානේ ওই පින්තුන්ලා දන්නවද මහ පුදුමාකාර ජවයක් ලැබෙනවා ප්‍රත්‍ය සම්නිස්ත්‍රිත සීලයට. ඔන්න ඔය විදියට වාසය කරනකොට එයා තුල පිරිසුදු වීම ආරම්භ වෙනවා. ඔන්න ඔතනින් පිරිසුදු වීම පටන් ගන්න. ඔය විදියට පිරිසුදු වීම ආරම්භ වුණාට පස්සේ පින්වත්නි, යම් තද ඝන දෙයක් කපන්න පින්වත්නි පිහියක් සූදානම් කරගන්න ඕන වගේ, ක්ලේශයන් කපා හරින්න, ක්ලේශයන් බිඳින්න, ක්ලේශයන් මඬින්න පින්වත්නි සූදානම් කරගත යුතු එක්තරා විධියක ආයුධයක් තියෙනවා. ඒක තමයි පින්වත්නි සමාහිත බව කියලා කියන්නේ. හැම වෙලාවකම උත්සාහ කරන්න මේ මොහොතට එකතු වෙලා ඉන්න. ඒක ඇතුලේ දිගට දිගට විතර්ක විචාර කර කර දඟලන දෙයක් නැහැ. මේ මොහොතටම එකතු වෙන්න පින්වත්නි, මේ මොහොතට එකතු වෙලා ඉන්න එක හරියට අර ක්ලේශයන් කැපීම පිණිස පිහිය සූදානම් කැපෙන්න පිහිය සූදානම් කරගත්තා වගේ. ඒකට කියනවා අපි චිත්ත විසුද්ධිය කියලා. ඇයි මේ මොහොතට එකතු වෙනකොට එයා පෙර මොහොතත් එක්ක මේ මොහොත සසඳන්නේ? මේ මොහොත ඇතුලේ දිගට දිගට අත්දැකපු අත්දැකීම ඇතුලේ යා විතර්ක විචාර කරන්නේ නැහැ. එයාට විතර්ක විචාර කරන්න උවමනාවක් නැහැ පින්වත්නි. මේ මොහොතට අදාළ தත්තේ මේ මොහොතටම අදාළ ආකාරයකින් විමසා බලනවා, ගලපා බලනවා. ඒ නිසා පින්වත්නි, මේ මොහොතටම අදාළ ආකාරයකින් දකිමින් විමසමින් වාසය කරන්න යනකොට පෙර මොහොත මේ මොහොතට අදාළ කරලා බලන්නෙත් නෑ, මේ මොහොත මතු මොහොතකට අදාළ කරලා බලන්නෙත් නෑ, මේ මොහොත තුල විතර්ක විචාර කරන්නෙත් නෑ. ඔන්න ඒ වචන තුන ඔළුවට තියාගන්න. පෙර මොහොත මේ මොහොතට අදාළ කරලා නොබලන කමත්, මේ මොහොත මතු මොහොතකට අදාළ කරලා නොබලන කමත්, වර්තමාන මොහොත තුල විතර්ක විචාර නොකොට ඉන්න කමත්, යම් කෙනෙක් තුල තියනවා නම් ඒක හරියට යම් ඝන දෙයක් කපන්න මුවහත හදා ගන්නවා වගේ. කෙලෙස් මැඩීම පිණිස සිතේ මූලික සූදානම මොකකට අපි කියන්නේ චිත්ත විසුද්ධිය කියලායි. බලන්න, පිරිසුදු වීම එක්තරා ප්‍රතිපදාවකින් කෙරෙන්න ඕන දෙයක්. මෙන්න මෙතනදී පින්වත්නි සෝතාපන්න වීම පිණිස ඥාණයයි හදන්න ඕන. මෙන්න මේ දක්වාපු ශ්‍රාවකේ පිරිසුදු ඥාණයක් ඕමනා. ඒකටයි දිට්ටි විසුද්ධිය කියන්නේ. දිට්ඨිය ඥානය තුල පාරිශුද්ධයක් බලාපොරොත්තු වෙන්න ඕන. ඥානය තුල එතකොට මේ අපි අපිරිසුදු වෙන ප්‍රධාන තැනක් තමයි මේ ලැබුණු ජීවිතය ඇතුලේ මමහයනයක් වැඩි, මගේ කියන ගතියක් මෝරා වැඩි, මමත්වයකින් පිළි අරගෙන වාසය කරනකොට එයාට පින්වත්නි මමත්වයේ පදනම් කරගෙන දුක්ක දෝමන සුපායාස සාගත තත්වයකට එනවා. මේ මමත්වයකින් ගත්ත තැන, මම කියලා ගත්ත තැන මොනවද තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ විදියට බලනවා. නාම රූපාණං යතාව දස්සනං දිට්ටි විසුද්ධින් නාම. එන්න එතන තමයි අනේ මේ මම කියලා ගත්තට, මේ මම හමේ උපයට රැවටුණාට, මේ හමේ උපය ගැන, කොණ්ඩේ ගැන, ඇස් ගැන, දත් ගැන, සම ගැන උනන්දු වුණාට, මෙතන මේ ස්කන්ධ පංචකයක් නාම රූප ධර්ම ටිකක් නේද හටගෙන බිඳි බිඳි යන්නේ කියලා. යම් කෙනෙක් නාම රූපාණං යතාව දස්සනං, ඒ නාම රූප ධර්ම නාම රූප විදියටම දකින්නෝනම් සත්ව පුද්ගල ආත්මීය ස්ත්‍රී පුරුෂ අම්මා තාත්තා දුව පුතා මම කියන ගතියින් නොබලා නාම රූපාණං යතාව දස්සන, මේ නාම රූප ටිකක් සකස් වීමක් නේද තියෙන්නේ කියලා යම් කෙනෙක් බලනවා නම් නාම රූපාණං යතාව දස්සනම් දිට්ටි විසුද්ධින් නාම. ඔන්න ඕකටයි පින්වත්නි දිට්ටි විසුද්ධිය කියලා කියන්නේ. අන්න එහෙම බලනකොට ඇත්තනේ නම් ගතයි සිතයි දෙක එකතු වෙච්ච තැනක නේද මට මාව මුණ ගැහෙන්නේ, මම කියලා කල්පනා කරන්න පුළුවන්, මග්ගේ කියලා විමසන්න පුළුවන් කියලා යට දැනින්න පටන් ගන්නවා. එතකොට යාට පේන්න පටන් ගන්නවා මේ නාම රූප ධර්මයන්ගේ අඤ්ඤමඤ්ඤ අන්‍යෝන්‍ය උපකාරයක් නැති තැනක මම කියලා වැටහෙන්නෙත් නැහැ, මම කියලා සිතුවිලි ගලන්නෙත් නැහැ. ගතට විතරක් මමත්වයක් ගොඩනගන්නත් බෑ, සිතට විතරක් මමත්වයක් ගොඩනගන්නත් බෑ. ගත සිත දෙක අන්‍යෝන්‍ය වශයෙන් යැපෙනකොට තමයි මමත්වයේ පදනම් කරගෙන සිතුවිලි ගලන්නේ. මම කියලා ගත්ත තැන, මම කියලා අහුවෙච්ච තැන මේ නාම රූප ධර්මයන්ගේ එකතුවක් නේද තියෙන්නේ කියලා බලනකොට ඇතුළ ඇති විසුද්ධියක් ඇති වෙනවා. අතීතයේද මේ නාම රූප ධර්මයන්ට නේද මම කියලා රැවටිලා හිටියේ, අනාගතයේද මේ බඳුම නාම රූප ධර්මයන් විඥාන පච්චය නාම රූපං අවිද්‍යාව අවිද්‍යාව පදනම් කරගෙන අභිසංස්කාරයන් ඇසුරු කරගෙන විඥානයේ චුතවීමත් එක්ක ප්‍රතිසන්දිය කරා යනකොට විඥානයේ ප්‍රත්‍ය කරගෙන නැවත නැවත නාම රූප ධර්මයන්ගේ හට ගැනීමක්මයි නේද සිද්ධ වෙන්නේ. ඒ හටගත්ත තැනක ඒ ගතට මම සිතට මම කියලා මම කියලා රැවටිලා හිටියට මොන කෑල්ලද මට ඕන විදිහට තියාගන්න පුළුවන්, මොන සිතද මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්, මේ ඇඟේ බලන්න පින්වත්නි මොනවද මට ඕන විදිහට තියාගන්න පුළුවන්, කිවිසුමක් යනෙක නවත්තන්න පුළුවන්ද, ඈනුමක් යනෙක නවත්තන්න පුළුවන්ද, බඩගිනි හැදෙන එක නවත්තන්න පුළුවන්ද, හිසේ අමාරුව නවත්තන්න පුළුවන්ද, කොණ්ඩේ සුදු වෙන එක නවත්තන්න පුළුවන්ද, මං කොච්චර අකමැති වුණත් මේ ගතේ අකමැති දේවල් නැවත නැවත යෙදෙන එක නවත්තන්න පුළුවන්ද, නවත්තන්න බෑ. මා අකමැති දේවල්ම නැවත නැවත මේ ගතේ යෙදෙනවා, නිරතුරුව යෙදෙනවා යෙදෙනවා යෙදෙනවා, මේක නවත්තන්න බෑ කියලා දකින්නකොට පින්වත්නි මේක මම නෙමෙයිමයි, මේක මගේ නෙමෙයිමයි, එහෙමනම් මේක වෙන් කරලා ගත වෙනම ගතෙත් තවදුරටත් වෙන් කර කර බලනවා, කෙස් වෙනම බලනවා, නියපොතු වෙනම බලනවා, නියපොතු මම නම් නියපොතු කපනකොට මමත් වැටෙන්න ඕන, කොණ්ඩේ මම නම් කොණ්ඩේ කපනකොට බිමට මමත් වැටෙන්න ඕන, මේ ඔක්කොම එකතු වුණාම නේද මම කියන්නේ කියලා බලනකොට එයා තුළ මේ මමත්වයේ ගොඩනැගිච්ච ආකාරය පිළිබඳ සැක සංකා තිබුණා නම් ඒ සැක සංකා ටික පින්වත්නි දුරින්ම දුර වෙන්න පටන් ගන්නවා. එහෙම දුරින්ම දුර වෙනකොට පින්වත්නි එයා තුල සැක සංකා බැහැර වීමෙන් සිත පිරිසුදු වෙන්න පටන් ගන්න. බලන්න සැකය නිසා හිත පිරිසුදු වෙනවා. කවදාවත් ලෝකේ සැක කරන්න එපා. සැක කරන්න පින්වත්නි සිත පිරිසුදු වෙනවා. අම්මා ගැන සැක කරන්න එපා, තාත්තා ගැන සැක කරන්න එපා, ස්වාමියා ගැන සැක කරන්න එපා, බිරිඳ ගැන සැක කරන්න එපා, දරුවෝ ගැන සැක කරන්න එපා, සසර ගැන සැක කරන්න එපා, පෙර භවය ගැන සැක කරන්න එපා, මතු භවය ගැන සැක කරන්න එපා, මේ භවයේ ගැන සැක කරන්න එපා, බුදුරජාණන්සේ ගැන සැක කරන්න එපා, ධර්මයේ ගැන සැක කරන්න එපා, සංඝයා ගැන සැක කරන්න එපා, මාර්ගයේ ගැන සැක කරන්න එපා, ප්‍රතිපත්තිය ගැන සැක කරන්න එපා, අමා නිවන ගැන සැක කරන්න එපා. සැක කරන්න සැකය කියන්නේ පින්වත්නි තමා තුළ ගොඩනැගෙන බරපතල අකුසල් ප්‍රවාහයක පද්දනම බවම දකින්න පින්වත්නි. එහෙම දකිමින් දකිමින් සිත තුළ සංකා විතරණ විසුද්ධිය සැක සංකා දුරෙන්න සිත පිරිසුදු. බලන්න පින්වත්නි සැකේ ඇති වෙච්ච හැම වෙලාවකම සිත කලබලයි පින්වත්නි. එහෙම කලබල වෙන්න එපා. එහෙම බලනකොට පින්වත්නි යාට මාර්ගයේ පැහැදිලිව සැකය දුරු වෙච්ච තැනක මාර්ගයේ පැහැදිලිව පේන්න පටන් ගන්නවා. අවිද්‍යා නිරුද්ධ කිරීමෙන් භව සංස්කාර නිරුද්ධ වී නැවත නැවත විඥානීය පීඨණයක නිරුද්ධ වීමෙන් සසර නාම රූප ධර්මයන්ගේ සකස් වීම ඉවත් වී ගිහින් නැවත නැවත භව කර්ම සකස් වෙමින් තමන්ගේම සිතට තමන්ගේම සිතින් උපාදානේ කරගෙන පින්වත්නි පුනර්භවය තුන් භවය අනු යන සත්‍යයට ජරා මරණ හැදෙනවා නේද කියලා එයා අමාර්ගයේ දකිනවා. යම් වෙලාවක මම ඥානීය වඩමින් පිරිසුදු වීමට අදාළ ප්‍රතිපත්තියට එකතු වෙමින් වාසය කළොත් මගේ භව කර්ම නිරුද්ධ වී නැවත නැවත විඥානීය ගර්භාෂයකට හෝ කුණුගොඩකට හෝ ඕපපාතිකෝ හෝ කුමන ආකාරයකින් බිත්තරයකට හෝ බැස ගැනීමට ඇති ශක්තිය ක්ෂය කරලා දැම්මොත් එහෙම ප්‍රතිපදාවක් තුලින් නැවත නැවත භවයට නොගින් තුන් භවයට අදාළ භව සංස්කාර නිරුද්ධ වී ගිහින් මම ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් මට ගැලවීමක් තියෙනව නේද කියලා යා මාර්ගයේද අමාර්ගයේද ලස්සනට රේඛාවකින් වෙන් කර ගන්නවා. එහෙම වෙන් කර ගන්නකොට යා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියකට එකතු වෙනවා. එහෙම විසුද්ධියකට එකතු වෙනකොට පින්වත්නි මේ මොහොතේ යා ජීවිතේ පිළි නොගෙන ඉන්නවා නෙමෙයි, මේ මොහොතේ යා ජීවිතේ විශ්වාස කරනවා. මේ මොහොතේ යා ජීවිතේ නැති කරගන්න කවර ආකාරයකින්වත් උත්සාහ කරන්නේ. හැබැයි මේ මොහොතේද ජීවිතයේ ඇති වෙමින් නැති වෙමින් යන බව දකිනවා. ඒ ඇති වෙමින් නැති වෙන යන ජීවිතයේ බිඳෙන එකක්ම බව දකිනවා. මෙබඳු ජීවිතයක් මගේ නෙමෙයි, මම නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, බියවිය යුතු දෙයක්, තැතිගත්ත යුතු දෙයක් කියලා බයතුපට්ටාන ඥානයකින් බලන්න පටන් ගන්නවා. මෙබඳු ජීවිතයක් මට ඕන විදිහට පාලනය කරන්න බැරි බව දකිමින් ආදීනවානුපස්සී ඥානයකට එකතු වෙනවා. මෙන්න තනයි පින්වත්නි සසර කලකිරෙන්නේ නිබ්බිදානුපස්සී ඥානයක් උපදිනවා. එතකොට පින්වත්නි ශ්‍රාවකයා සෝතාපන්න මාර්ගයේ ඵලයට කිට්ටු වෙනවා. ඵලයට කිට්ටු වෙනවා. ඒ කිට්ටු වුණු සිත ගැන දෙයා මැදහත් වීමෙන් ඒ ශ්‍රාවකයා සෝතාපන්න ඵලයට පත් වෙනවා පින්වත්නි. එබඳු සෝතාපන්න ඵලයට පත්වීම පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව පින්නතුන්ලාට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙන්නේ කැලණියේ පදිංචි පින්වත් පිරිසක් විසින්. මේ පින්නතුන්ට මේ දරුවන්ට අපි ආශිර්වාද කරනවා. මේ ජීවිතය තුලදීම ගෞතම බුදු සසුනේදීම වහ වහා නිවන් මඟ පූර්ණේ කරගන්ට මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නි මේ ධර්ම දාන මේ කුසලානි සංස ධර්මයන් ධර්ම ශ්‍රවණේ කිරීමෙන් රැස්ුණා වූ අනන්ත අප්‍රමාණ කුසලානි සංස ධර්මයන් මේ පින්තුන් සියලු දෙනාටම හේතුපකාර වේවා. ආයු වර්ණ සැප බල පඤ්ඤා පිණිස වේවා. මේ ධර්ම දේශනා මේ කුසලය ත්‍රි හේතුක කුසලයක් වේවා. ප්‍රතිබල සම්පන්න කුසලයක් වේවා. මාර්ගයට එකතු වේවා. ඵලයට එකතු වේවා. ත්‍රි හේතුක කුසල් බලවත් වේවා. ක්ලේශයන් මැඩපවතිවා. කැමැති කැමැති තාකල් සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන වලට සමවැදීම පිණිස නූපන් කුසලයක් ඉපදුනාසේ මේ ධර්මයේ පින්තුලා දරත්වා විමසත්වා වචනින් පුරුදු කරත්වා මනසින් මෙනෙහි කරත්වා තමන්ගේම දැක්මින් තමන්ගේම సంతානය තුළ මේ ධර්මය වහ වහා අවබෝධ කරත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ ධර්ම දාන මේ කුසලානි සංස ධර්මයන් මේ පින්තුන්ලා නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. මිය ගිය සියලුම ඥාතීන්ගේ භවගාමී ජීවිත සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මිය ගියා වූ සියලු ඥාතීන්ටද මේ ධර්ම දානමේ කුසල් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් සමගම මේ කුසලානි සංස ධර්මයන් මේ පුංචි දරුවන් වැඩිහිටියන් ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම උපකාර වේවා. සියලු දෙනාගේම ජීවිත හාත්පස ආලෝකමත් වේවා. හාත්පස ධර්මයෙන් සතර සතිපට්ඨානාදී ධර්මයන්ගෙන් රැකේවා. සියලු දෙනාටම මේ කුසල් නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා. සතරවරං රජ දරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන සියලු දෙනාටත් මේ පින්නතුන්ගේ අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙවියෝ මේ උතුම් කුසල් අනුමෝදන්ව සතුටු වෙත්වා. සියලු දෙවියන්ටද මේ ධර්ම දාන මේ කුසල් වහ වහා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. දේශඛයෝ